Honorable Vijita Herath.
Garu Sabhapatthumani, ada dawasa pura pavathunu vivadedi mantrivaru kipadenekma vipakshe mantrivaru kipadenekma matu kara reconciliation process ekak sambandhayen raja sthavaraya apita pahadiliwa kiyanna kamathi yuddha awasan une 2009 may mase 18 wenida hariyata satiyakata passe ekeni may mase 26 wenida janata vimukti peramuna vidihata lankawa ithihase prathama watawata truth and reconciliation commission ekak pihitawanna kiyala evakata hitapu janadhipathumata yojana malawak dunna e yuddhen passe rata nawatha goda ganima sandaha purna weda piliwelak api attatama bara dunne janadhipathumata eka bara dila api eka ratatath idiripat kara navadidam pille ඒ කියන්නේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරිය වසර ගණනාවකට පස්සේ තමයි ලංකාවට ඒක යෝජනා කරේ. ඒ කවුරුත් යෝජනා කරන්න කලින් තමයි අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට දුර දක්නා දැක්මින් යුක්තව ඒ යුද්ධය අවසන් වෙලා සතියක් යනකොට මේ යෝජනාව ඉදිරිපත් කරේ. ඒ වගේම ජාතිකත්වයේ මත වෙන වෙනස්කම් වළක්වීම සඳහා කොමිසමක් පිහිටවන්න කියලා අපි එහි යෝජනා කරා. යුද්ධය නිසා විනාශයට පත්වෙච්ච උතුරු සහ නැගෙනහිර නැවත ගොඩනැගීම සඳහා වසර දෙක කාලයක් සඳහා මේ පාර්ලිමේන්තු නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ ඒකාබද්ධව කාර්ය සාධක බලකායක් පිහිටවන්න කියලා අපි යෝජනා කරා. මේකක්වත් අවුරුදු ගාණක් තිස්සේ සිද්ධ වුණේ නැහැ. එදා අපි Truth and Reconciliation Commission එක පිහිටෙව්වා නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය තුළ මේ 51 ඇලයිරක් එක යෝජනා වෙන්නේ නැහැ. ඒක තමයි සත්‍ය. ඒ නිසා අපේ ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ. අපි විපක්ෂයේ ඉන්නකොට ඒ යෝජනාව කරේ රටේ ජාතික සමගිය වෙනුවෙන් සංහිඳියා වෙනුවෙන් අපි දැන් ආණ්ඩුව නියෝජනය කරනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අවංකවම මේ රටේ ජාතික සමගිය ගොඩනැගීමේ ක්‍රියාවලිය ශක්තිමත් වූ ඉස්සරහට ගෙනියන ඒක මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවට ඉදිරිපත් කරන්න පමණක් නෙමෙයි අපිට අවංකුමනාවක් එදත් තිබුණා අදත් තියෙනවා ඒ නිසා ඒ මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා අපි Truth and Reconciliation mechanism එක ක්‍රියාත්මක කරනවා කියලා කිව්වේ ලෝකෙට පෙන්වන්න හරි මේ රෙසලූෂන් එකෙන් ගැලවෙන්න නෙමෙයි මේ රටේ ඇත්ත ජාතික සමගිය ගොඩනැගීමේ ඌමනාවේ එනිසා අපි විශේෂයෙන්ම මේ රටේ දෙමළ මුස්ලිම් ජනතාවට සහතිකයක් දෙනවා ඒ ජාතිකත්වයන් සහ සිංහල ජාතිකත්වය අතර ඉතිහාසයේ පුරා බිඳවැටුණු ජාතික සමගිය පාලකයන් විසින් ඇති කරපු අසමගිය නැවත අනාගතයේ කිසිදාක ඇති නොවෙන්න ඒ අවශ්‍ය කරන යාන්ත්‍රණ අපි ක්‍රියාත්මක කරනවා ඒ වෙනුවෙන් අපි මේ රටේ ජනතාවට වග වෙන්න එනිසා තමයි උතුරේ ජනතාව නැගෙනහිර ජනතාව එවැගේම වතුකරේ දෙමළ ජනතාව මලේගම් තමිල් ජනතාව අපිට මේ මහා මැතිවරණයේදී විශාල ඡන්ද ලබා දුන්නු. ඒ පළාත් නියෝජනය කරන මන්ත්‍රීවරු ජාතික ජනබලවේගයට එකතු වෙලා තියෙනවා. එනිසා ඒ සංහිඳියාව පිළිබඳ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමේදී අපි කිසිවෙකත් පැකිලෙන්නේ නැහැ. ඒ කියපු වචන වලට අපි වග කියනවා. නිසා ගජේන්ද්‍ර පොන්නම්බල මන්ත්‍රීතුමා හකීම් මන්ත්‍රීතුමා රාසමාණික්කම් මන්ත්‍රීතුමා accountability process එක ගැන ප්‍රශ්න කරන්න ප්‍රශ්න කිරීම හොඳයි හැබැයි කිසිදු ආකාරයක සැකයක් අවිශ්වාසයක් තියාගන්න ඕනේ නැහැ රජයක් විදිහට අපි ඒ වෙනුවෙන් මේ රටේ ජනතාවට වග කියනවා අපි ඒක ඉටු කරනවා ඒ වගේම තමයි ඒ වෙනුවෙන් දැනට තියෙන ආයතන ඒ කියන්නේ OMP එක Office of Missing Person ඒ වගේම ONUR එක OR එක ඒ ආයතන විදේශ අමාත්‍යාංශයේ යටතේ නෙමෙයි තියෙන්නේ අධිකරණ අමාත්‍යාංශය යටතේ හැබැයි ඒ ආයතන ශක්තිමත් කරලා එදා අතුරුදහන් කරපු ඒ වගේම මරා දමපු ඒ සියලු දෙනාගේ පවුල්වලට සාධාරණ ඉටු කරන්න අවශ්‍ය කරන යාන්ත්‍රණය අපි ශක්තිමත් ඉදිරියට ගෙනියනවා ඒ වෙනුවෙන් රජය මේ අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා. එවැනි විවිධ පියවරයන් අරගෙනත් තියෙනවා. යාපනයේ පුස්තකාලේ නැවත අලුත්ම තත්ත්වයට ගෙනීම සඳහා වෙච්ච මුදල් වෙන් කිරීම මේ අයවැය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ භෞතිකව කරන සංවර්ධන කටයුතු පමණක් නෙමෙයි, අධ්‍යාත්මිකව මේ ජාතිකත්වයන් අතර සමගිය ගොඩනැගීම සඳහා වෙච්ච විවිධ ක්‍රියාකාරකම් අපි කරමින් තියෙනවා, ඉදිරියට තවත් ශක්තිමත් කරනවා. ඒක තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට, ඒ සංවිධානයේ මානවිකම් කවුන්සිලයට අපි පිළිබඳව ලබා දෙන විශ්වාසය. දේශීය ආන්ත්‍රණය කියන්නේ මේ රට තුළ අපි අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කරලා, මානව හිමිකම ආරක්ෂා කරලා, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කරලා, රට තුළ එවැනි තත්ත්වයක් නැවත ඇති නොවෙනවා කියන එකට අදාළ වගවීම අපි ප්‍රායෝගිකව භාවිතාවෙන් ඔප්පු කිරීම අද අපි පටන් අරන් තියෙනවා. ඒ දේක දේශීය ආන්ත්‍රණය ඇතුළේ අපි සිදු කරමින් යන්නේ. ඒ නිසා කිසිදු ආකාරයක විදේශීය මැදිහත් වීමක අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. එදා හිටපු පාලකයන්ට ඒ බලකිරීම කරේ, එදා අධිකරණ ස්වාධීනත්වයේ තිබුණේ නැහැ, අධිකරණයට ඇඟිලි ගැහුවා, කැලෑ නීතිය රජ කරේ. ඉතින් ඒවා දැන් වෙනස් වෙලා තියෙනවා. අද පොලිසියට අධිකරණයට කිසිම දේශපාලන මැදිහත් වීමක් නැහැ. නීතිය ආධිපත්‍ය ක්‍රියාවට නගන්න අවශ්‍ය කරන පූර්ණ නිදහස තියෙනවා. ඒ ස්වාධීනත්වයේ නිදහස නිසා ජාත්‍යන්තරයට ඒ විශ්වාසය ඇතිවීමින් තියෙනවා. එනිසා එක්සත් ජාතීන්ගේ මානවිකම් කවුන්සිලයේ කොමසාරිස්වරයා ඒ සැසිවාරයේ අවසානයේදී ඔහුගේ ප්‍රකාශය තුළ ඒ පිළිබඳ සුභවාදීව කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඒ ගැන මේ රටේ ජනතාවට විශ්වාසයක් තියෙනවා. අද ලෝකයේ පුරා විසිරලා ඉන්න දෙමළ ජනතාව, විශේෂයෙන්ම මේ අපේ නව ආණ්ඩුවේ මේ ක්‍රියාවලිය පිළිබඳව පැහැදීමකින් ඉන්නවා. අද කැනඩාවේ අලුත් රජයේ පිහිටවද්දි ආනන්ද සංගරි අපේ හිටපු මන්ත්‍රීතුමාගේ පුතා එහි අධිකරණ නීති පිළිබඳ අමාත්‍යවරයා බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි සන්තෝසයි. ශ්‍රී ලංකාවේ ඒ ජන්මේ තියෙන කෙනෙක් එවැනි රටක අමාත්‍යවරයෙක් බවට පත් වෙලා තියෙනවා. ආනන්ද සංගරි මන්ත්‍රීවරයා අපිත් එක්ක ඉතාම කිට්ටුවෙන් මේ රටේ මේ ජාතික ප්‍රශ්නය ගැන විවිධ අවස්ථාවලදී අපි විපක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නකොට විදිහට ඉන්නකොට ඉතා කිට්ටුවෙන් අපි කටයුතු කරා. ඉතින් ඒ නිසා අපිට ඒ ලෝකේ පුරා විසිරලා ඉන්න කැනඩාවේ, එංගලන්තේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, ස්විට්සර්ලන්තේ විවිධ රටවල විවිධ යුදමය තත්ත්වයන් යටතේ විදේශගත වෙන්න සිද්ධ වෙච්ච අයගේ විශ්වාසය ගොඩනැගිමින් තියෙනවා, එයාගේ සහයෝගය ලැබෙමින් තියෙනවා. ඒ සහයෝගය සහ විශ්වාසය මතින් අපි විශ්වාස කරනවා මේ ක්‍රියාවලිය ශක්තිමත් කරගන්න පුළුවන්, සාර්ථක කරගන්න පුළුවන් කියලා. ඒ වගේම මතුවෙච්ච කරුණු කීපයකට මම කෙටියෙන් පිළිතුරු දීගෙන යන්නම්. සමාජ ආරක්ෂණ අරමුදල විශේෂයෙන්ම විවිධ රටවල රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට උදාහරණ විදිහට සයිප්‍රසේ මතු වුණා. කාලයක් තිස්සේ තියෙනවා ඒ රටේ වැඩ කරපු අපේ ලාංකිකයන්ට ඒ සමාජ ආරක්ෂණ අරමුදල ලැබෙන්නේ නැති ප්‍රශ්නේ. ඒකට සයිප්‍රස් ආණ්ඩුවත් එක්ක අවබෝධතා ගිවිසුමකට අපි ආයුතුව තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී ඒක සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි ඒක ආරම්භ කරලා තියෙනවා. ඉන්දියාවත් එක්ක අපි එකඟතාවයට ඇවිල්ලා තියෙනවා. ඉන්දියාවේ විවිධ ආයතනවල වැඩ කරන ශ්‍රී ලාංකිකයන් ඒ වැඩ කරන කාලය තුළ ඔවුන්ට හිමි ඒ සමාජ ආරක්ෂණ අරමුදල් ඔවුන් ඒ රැකියාවෙන් ඉවත් වෙලා ලංකාවට එනකොට ලබා ගන්න ඒ අවශ්‍ය කරන MOU එක ඉදිරියේදී අපි අත්සන් කරලා අවසන් කරනවා. දැනට එකඟතාවය ඇවිල්ලා තියෙනවා. ඉතින් එතනින් අපි පටන් අරගෙන සයිප්‍රසේ සහ අනිකුත් රටවල දැනට අපිට නොලැබෙන ඒ සමාජ ආරක්ෂණ අරමුදල් ලබා ගන්න අපි පියවරෙන් පියවර කටයුතු කරන්න සූදානම් කියන පණිවිඩේ මේ සභාවට දෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපිට ලැබෙන රෙමිටන්සස් ඇත්තරම ගත්තොත් සමහර රටවල බැංකු හරහාම ලැබෙන්නේ නැහැ. ඒකට හේතු කීපයක් තියෙනවා. විවිධ රටවල විවිධ තත්ත්වයන් තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මාලදිවයින, ඒ මාලදිවයිනේ අපේ වැඩ කරන ලාංකිකයන්ට ඒ බැංකු හරහා එවන්න දෙන ලොරල් ප්‍රමාණය සීමා සහිතයි. එතකොට අපේ ගොඩක් අය ඒ බැංකු හරහා එවන්නේ නැහැ, වෙනත් ක්‍රම හරහා තමයි එවන්නේ. ඒතර අපි මාලදිවයින විදේශ සම්මුතිවරය ලංකාවට ආවා. ඒ වගේම ලංකාවේ ඉන්න මාලදිවයින තානාපතිවරයත් එක්ක අපි මේ ගැන සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. අපි උත්සාහ කරනවා ඒ தත්ත්වය ඇති කරගන්න. ඒතර අපිට නිවැරදිව ඒ බැංකු යාන්ත්‍රණය හරහා මුදල් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේ අනිකුත් රටවලත් මේ தත්ත්වය තියෙනවා. අපි කැමති අපේ ලංකාවේ බැංකු එහෙ විවෘත කරන්න. නමුත් අපි කැමති වුණාටම ඒක කරන්න බෑ. ඒ රටවල ආණ්ඩුත් ඒ සඳහා අනුමැතිය ලබා දෙන්න ඕනි. ඉතින් අපි පියවරෙන් පියවර එතෙන්ට යන්න බලාපොරොත්තු වෙනවා, විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකව වැඩිපුර රැකියා කරන රටවල් වල. ඒ වගේම අපේ ගුවන් සේවාවන් පළල් කිරීම පිළිබඳ යෝජනා ඉදිරිපත් වුණා. ඔව්, අපි ඒකට එකඟයි. දැනටමත් ඒ ගැන පියවර ගනිමින් තියෙනවා. මම කියන්න සතුටුයි, පෞද්ගලික ආයතනයක් ලබන අප්‍රේල් මාසයේ ඉඳලා මුල ඉඳලා කොළඹ කටුනායක සහ මැලේසියාව කුවලාලම්පූර් දක්වා ගුවන් සේවයක් ආරම්භ කරනවා. ඉතින් ඒ හරහා මේ කටයුත්ත පුද්ගලිකංශය හරහා හෝ මේ කටයුත්ත ඉෂ්ට වෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම හෝටල් කාමර බුක් කරන එක ඔන්ලයින් බුකින් හරහා වෙන එක දැන් ඇත්තටම එක ආයතනයක අධිකාරියකට යටත් වෙලා තියෙනවා. අපි දැන් ආරම්භ කළා තියෙනවා ලංකාවේ දේශීය සමාගම් එක්ක සාකච්ඡා. අපි ඔවුන්ට කියලා තියෙනවා වෙනත් ආයතන කීපයක් පටන් ගමු. දැනට ක්‍රියාත්මක වෙන එකත් ලියාපදිංචි කරන්න ඕනේ. ඩොටින් මොකද්ද booking.com එක ඇත්තරම ගත්තොත් අපිට ලබා දිය යුතු බදු මුදල් ලබා දෙන්නේ නැහැ දැනට. ඒගොල්ලෝ විශාල ලාභයක් අරන් යනවා, රටෙන් අරන් යනවා. ඒක වෙනස් කළ යුතුයි. මම කියන්න සතුටුයි දැනටමත් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් වල ඉන්න ශ්‍රී ලාංකික කණ්ඩායමක් මේ booking.com එක වෙනුවට තව අලුත් OTP එකක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් වෙනේවා දැන් ඉස්සරහට අපි දිනු කරාම ඒ ප්‍රොමෝෂන් හරහා ඒ තියෙන ඒකාධිකාරිය ටිකෙන් ටික වෙනස් කරගන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට අපි රටවල් 39කට මුදල් අය කරන්නේ නැතුව වීසා පහසුකම් ලබා දෙන්නේ. ෆ්‍රී වීසා චාර්ජ් ඒ ෆැසිලිටි එක ලබා දෙන්න තීන්දු කරලා තියෙනවා. කැබිනට් එකේ අනුමත කරලා තියෙනවා. තවත් රටවල් කීපයක් ඒට ඇතුළත් කිරීමේ යෝජනාවක් තියෙනවා. ඒකත් එක්ක ඒ ගැසට් එක හැදුවට පස්සේ මේ අයවැය විවාද අවසන් වෙනකොට මේ පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනවා. එතකොට රටවල් 40කට වැඩි ප්‍රමාණයකට ඒ ෆ්‍රී වීසා චාර්ජ් එක යටතේ ඒ පහසුකම් යටතේ අපේ ලංකාවට වැඩිපුර විදේශිකයන් සංචාරකයන් ගෙන්නා ගැනීමේ අවස්ථා ඇති වෙනවා කියන එක තියෙනවා. ඒ වගේම අපේ රටෙන් රැකියා සඳහා විදේශගත වෙන ඒ විදේශ ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්න කියන ඉල්ලීම පෞගේ කාලේ පුරාම තිබුණා. ඒ වගේම අපේ සංචාරක ශේෂ්ත්‍රයේ නියුතු අතරම මේ විවිධ සංචාරක ශේෂ්ත්‍රයේ රියදුරු රැකියා ඒ වගේම මඟ පෙන්වන්න මාර්ගෝපදේශකයන් ඒ වගේම වක්‍රව සංචාරක ශේෂ්ත්‍රයේ නියුතු වෙන බොහෝ පිරිසට වයසට ගියාම තමන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙනවා. ඒසයි ඔවුන්ටත් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්න කියලා යෝජනාවක් තියෙනවා. අපි දැනටමත් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ තියෙන සෝෂල් සිකියුරිටි ෆන්ඩ් එක සමාජ ආරක්ෂණ අරමුදල ඒ අරමුදලත් එක්ක අවබෝධතා ගිවිසුමක් අපේ ෆොරින් එම්ප්ලොයිමන්ට් බියුරෝ එක දැනටමත් අත්සන් කරලා තියෙනු. ඒ හරහා දැනටමත් ඇත්තටම විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් තියෙනවා. නමුත් මේක ගොඩක් විදේශගත ශ්‍රී ලාංකිකයෝ දන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ අරමුදල හරහා මේ ස්ථාපිත කරලා තියෙන විශ්‍රාම වැටුප් ක්‍රමවේදය, කියන්නේ දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය මාසික වුන් යම් කිසි මුදලක් බැර කරාට පස්සේ එකතු වෙන අරමුදලෙන් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ලබා දෙන ක්‍රමය විධිමත් විදියට දැනුවත් කිරීම හරහා ශක්තිමත්ව කරන්න. සහ සංචාරක ශේෂ්ත්‍රයටත් විදේශ රැකියාවල ඉන්න අයටත් ඒ විශ්‍රාම වැටුප් ලබා දීමේ ක්‍රමවේදය දැනටමත් අපි ආරම්භ කරලා තියෙන එක තව ශක්තිමත්ව දැනුවත් කිරීම හරහා මේ ශ්‍රේෂ්ඨ දෙකේම ඉන්න අයට හඳුන්වා දීම සඳහා අපි පියවර අරගන්නවා, ඒක ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳව සභාව දැනුවත් කරන්න කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම තවත් කරුණක් මතු කරන්න කැමති. මේ තානාපතිවරු පත්කිරීම පිළිබඳව ජයශ්‍රී මන්ත්‍රීවරයා විවේචන ඉදිරිපත් කරා. සමහර කරුණු ඔහු දන්නේ නැහැ. ජාතික ජනබලවේගයේ අපේ ආණ්ඩුව, අපේ ප්‍රතිපත්තිය, ඒ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගෙන රාජතාන්ත්‍රික නියෝජිතයෝ තමයි අපි පත් කරන්නේ. ඒක විදේශ සේවෙනුත් පත් කරනවා. විදේශ සේවයේ නොවුනත් ඒ සුදුසුකම් තියෙන ඒ අදාළ අයව අපි පත් කරන්න පත් කරනවා. දැනට අපි ඒ පිළිබඳව 7 දෙනෙක්ගේ නම් ඉදිරිපත් කළා තියෙනවා. ඒ හැකියාව සුදුසුකම් තියනයි. නැතු පවුල්වල ඥාතීන් හිතවත්තු කවුරුවත් අපි මේකට පත් කරන්නේ නැහැ. ඒක අපි තා වකිමින් කියනවා. රාජ්‍ය නායකයාගේ නියෝජිතයා තමයි තානාපතිවරයා හෝ මහකොන්සාරිස්වරයා. ජනාධිපතිවරයා තුමාගේ නියෝජිතයා. ඒ කියන්නේ මේ රජයට විශ්වාසය, ඒ ප්‍රතිපත්ති ක්‍රියා කරන පුද්ගලයා බවට පත් වෙන්න ඕනේ. ඉතින් පහුගිය කාලේ හිටපු එහෙම නෙමෙයි. අර පකිස්තානයේ හිටපු මහකොමසාරිස් ගැන කතා කරා, නාවික හමුදා හිටපු නිලධාරියා, ඔහු එහේ ඉඳලා ආණ්ඩුවට බනිනවා. එයාපෝට් එකට ඇවිල්ලා ආණ්ඩුව විවේචනය කරනවා. ඉතින් ආණ්ඩුව විවේචනය කරන කෙනෙක් ආණ්ඩුව නියෝජිතය විදිහට යවන්න පුළුවන් බෑ. ඊයේ පෙරේදත් එයාපෝට් එකෙන් යන්න ගිහිල්ලා ඒ ඩිප්ලොමැටික් පාස්පෝට් එක පාවිච්චි කරලා යන්නකොට ඉතින් නවත්තලා අපෝ හරෝ ලෙව්වා. ඉතින් එහෙම වැරදි විදිහට භාවිත කරන අයට රජයේ නියෝජිත ජනාධිපතිවරයාගේ නියෝජිත විදිහට තවදුරටත් ඉන්න දෙන්න බෑ. ඒ නිසා අපි ඒක කැඳෙව්වා. අපි විදේශ සේවෙත් නිලධාරි කීප දෙනෙක් පත් කරලා තියෙනවා, නම් කරලා තියෙනවා. ඒ වගේම විදේශ සේවයෙන් පිට ශ්‍රී ලංකා පරිපාලන සේවය, ඒ වගේම හිටපු අග්‍රවිනිශ්චකාරවරයතුමා ජයන්ත ජයසූරි මහත්මයා, අපි නියෝජ කළ ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජිතය විදිහට නම් කරලා තියෙනවා. එහෙම නැතුව මේ පවුල ඥාති හරි ඇමතිවරයාගේ මන්ත්‍රීවරයාගේ බිරින්දෑවරු හරි අපි පත් කළලත් නැහැ, පත් කරන්නෙත් නැහැ. මේ කවුරුත් දන්නවා එතුමාට තියෙන සුදුසුකම්. ඒත් එක්කම මතු වුණා එක්සත් රාජධානීට පත් කරලා තියෙන, නම් කරලා තියෙන අපේ සේනාධීර මැතිතුමා පිළිබඳව. ඒකෝ ෆේස්බුක් වල, වට්ස්ඇප් ගෲප් වල මේවට විරුද්ධව එක එක අය කරුණු ඉදිරිපත් කරනවා. ඒ තමන්ට අවස්ථා නැති වෙනකොට ඒ ගැන මම කනගාටු වෙන්නේ නැහැ. ඒයි මං කෙරේ මං අනුකම්පා කරනවා. මොකද මේ සේනාධීර මහත්මයා කියන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී. අදත් ඔහු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අනුබද්ධ වැඩ කරා. ඔහු පෙරදින විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඒ විතරක් නෙමෙයි, පබ්ලික් පොලිසි පිළිබඳව MSc එකක් තියෙනවා එක්සත් රාජධානී විශ්වවිද්‍යාලයේ. ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් යුනිවර්සිටි එකේ මාස්ටර් ඔෆ් පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් තියෙනවා. ඒ වගේම අපේ විදේශ අමාත්‍යාංශයේ ඩිරෙක්ටර් ඔෆ් ඇඩ්මින්, අපේ පරිපාලන අධ්‍යක්ෂකවරයා විදිහට අවුරුදු 4ක් වැඩ කළා තියෙනවා. දකුණු අප්‍රිකාවේ මිනිස්ටර් කවුන්සිලර්, මිනිස්ටර්, ඇක්ටින් හයි කමිෂනර් ඒ විදිහට වැඩ කරලා තියෙන කෙනෙක්. මේ පළපුරුද්ද තියෙන කෙනෙක්. ඒතර එහෙම කෙනෙක් ගැන තමයි අර උපහාසයට ලක් කරේ. ඉතින් අපි මේ සුදුසුකම් තියෙන අය තමයි පත් කරලා නම් කරලා තියෙන්නේ. ඒ වගේම අනිකුත් රටවල් 7කට, වැඩිය නෙමෙයි 7කට අපි එහෙම නම් කරලා තියෙනවා. ඒ සියලු දෙනාම ඉතාම සුදුසු රාජතාන්ත්‍රික ගණතුණු කරගන්න පුළුවන් මේ නව රජයේ ප්‍රතිපත්ති ඒ රටවත් එක්ක ක්‍රියාවට නගන්න, රටේ ආර්ථික දේශපාලන අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්න හැකියාව දක්ෂතාවය තියෙන අය. ඒ වගේම මම කියන්න කැමති මගේ පෞද්ගලික ලේකම්වරයා ගැන කරුණු ඉදිරිපත් කරා. මෙතන ඇත්තටම කිසිදු චෝදනාවක් ඔහුට විරුද්ධව ඉදිරිපත් වෙලා නැහැ. නමුත් කුමන්ත්‍රණකාරී විදිහට යම්කිසි එක්කෙනෙක් දෙන්නෙක් මේ ප්‍රශ්නය මතු කරලා තිනු, ඒක මාධ්‍ය හරහා ප්‍රචාරය කරනු. ඒ එවැනි දකුණු අප්‍රිකාවේ හිටපු මහකොමසාරිස්වරයා, ඒ වගේම කෙන්‍යාවේ හිටපු මහකොමසාරිස්වරයා, ඔහු තමයි මගේ පුද්ගලික ලේකම්. වයස අවුරුදු 65, ඒක ඇත්ත. ඒ අද්දකීම් තියෙනු. හැබැයි ඔය කියන ආකාරයේ කිසිදු චෝදනාවක් එහෙම ඉදිරිපත් කළා නැහැ. දැන් මාධ්‍යවල එහෙම ඒවා හදනු. ඒක ඇත්තටම හදන්නේ කවුද කියලත් මම දන්නවා. හැබැයි මම තාම ක්‍රියාමාර්ග අරගෙන නැහැ. මේ කුමන්ත්‍රණකාරී විදිහට මේ රජයේ අපහසුතාවයට පත් කරන්න යම් යම් එක්කෙනෙක් දෙන්නෙක් උත්සාහ කරනවා. ඒව පිළිබඳව මම සැලෙන්නෙත් නැහැ. මම කේන්ති ගන්නෙත් නැහැ. ඒකත් කියන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි සංචාර කර්මාන්තයේ නගා සිටුවීමේදී දැනට අපිට සංචාර කලාප 26ක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒක තව පළල් කරමින් තවත් අලුතෙන් සංචාර කලාප 6ක් මේ වසර තුල අලුතෙන් පිහිටවන්න. ඇතරම සංචාර කලාප විදිහට ගැසට් කරාට, නම් කරාට ඒ ඊට අදාළ කරන නිර්ණායකයන් සහිත ගැසට් නිකුත් වෙලා නැහැ. ඒ නිසා කලාප විදිහට නම් කර පමණින් ඒ බලාපොරොත්තු වෙච්ච කාර්ය ඉටු වෙලා නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ දේ තවසන් කරමින් ඇත්තටම මහපොළුවේ ක්‍රියාත්මක වෙන සංචාර කලාප කීපයක්ම පිහිටවන්න. ඉතා කෙටි කාලයක් තුල අලුතෙන් 6ක් පිහිටවන්නත්, දැනට අපි තෝරගත්ත ස්ථාන 100ක් විතර තියෙනවා ලංකාවේ. ඇත්තරම ගත්තොත් 100ට වඩා වැඩි 1000 ගණක් තියෙනවා. නමුත් අපේ බජට් එකේ අපේ තියෙන මූල්‍ය ප්‍රතිපාදන අනුව ක්‍රමානුකූලව අපි මුදල් වෙන් කරමින් අපි ඒ කටයුත්ත ඉස්සරහට ගෙනියනවා. එෙහිදී මේ සංචාර කර්මාන්තයේ පළල් වෙනකොට ඊට අවශ්‍ය කරන පුහුණු ඒ හැකියාව තියෙන අයව පුහුණු කිරීම සඳහා අපි ඉලක්කයක් තියෙනවා. මේ අවුරුද්ද තුල අපි 6060ක් අලුතින් පුහුණු කරන්න පළාත් මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් ආයතන පිහිටවන්නත් අපි සැලසුම් කරලා තියෙනවා. පළවෙනි පියවර විදිහට පළාත් කීපයක අපි පටන් ගන්නවා. විශේෂයෙන් උතුරු පළාතේ යාපනෙත් අපි පටන් ගන්නවා. ඒ වගේම නැගෙනහිර පළාතේ මඩකලපුවේ දැනටමත් කොරියානු ආධාර යටතේ එහෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අපි ඒක තව පළල් කරලා අපේ සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය හරහා මේ ශක්තිමත් කරන්නත් පියවර ගනිමින් තියෙනවා. ඒ දිස්ත්‍රික් මට්ටමට ගියාම සංචාරක ශේෂ්ත්‍රයේ අපි ඉලක්ක කරන ඒ ඉලක්කයන්ට යන්න පුළුවන් ආකාරයට ශක්තිමත් වෙනවා. ඒකෙදී අපේ බලාපොරොත්තුව තියෙන්නේ කොමියුනිටි බේස් ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකක්. ඒ කියන්නේ හෝටල් ආශ්‍රිත සංචාර කර්මාන්තය කියන එකෙන් පිටට ඇවිල්ලා ගමේ සාමාන්‍ය ජනතාව මේ සංචාර කර්මාන්තයත් එක්ක ඉන්ද්‍රියව වැඳිලා ඉන්න ක්‍රමවේදයක් හදන්නේ. අපි එහි මොඩල් එක්ස්පෙරිමන්ට් එකක් කරලා තිබුණා කණ්ඩලමේ, කොහෙද මේ කන්තලේ, ඒ කොරියානු ආධාර යටතේ ඉතාම සාර්ථකයි. එන විදේශිකයා සංචාරකයා ගමේ සාමාන්‍ය අය අර අත්‍රැක්ටරේ ලෑම්මස්ත්‍රේ තියාගෙන කුඹුරු මැදින් අරන් ගිහිල්ලා ගොයම් පාගෙන හැටි, ඒ කුඹුරු හාන හැටි පෙන්නලා ඒ ගමේ අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙන සංචාර කර්මාන්තය. එවැනි එකක් තමයි අපි ඉලක්ක කරගෙන යන්නේ ඉස්සරහට මුළු රටම සම්බන්ධ කරගත්ත සංචාරක ශේෂ්ත්‍රයේ සංචාර කර්මාන්තයක් දියුණු කරන්න. ඒකෙදි විවිධ ශේෂ්ත්‍ර තියෙනවා. ඒ විවිධ ශේෂ්ත්‍ර ඉලක්ක කරගත්ත තැනකට අපි යන්න ඕනි. ඉතින් මේ ආරම්භයේ පමණයි, මාස දෙකෙන් තුනෙන් මේ ඔක්කොම එක රයින් කරන්න බෑ. අපි පටන් ගන්නේ යම්කිසි දැක්මක් ඇතුව. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ නගා සිටවන්න අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ සම්බන්ධීකරණය. ඒ කියන්නේ සීගිරිය ගැන කතා කරා. හැබැයි සීගිරිය අයිති අපේ සංස්කෘතික අරමුදලට. ඒතර සංස්කෘතික අරමුදල සංචාරක අමාත්‍යංශයෙන් බැහැරව තියෙන්නේ. මේ දෙක කොහොමද ඒකාබද්ධ කරන්නේ? යාල වනෝද්‍යානයේට සංචාරකව යනකොට එතන ටිකට් දෙන්නේ ඒ වයිල්ඩ් ලයිෆ් එකෙන්, ඒ සංචාරකෙන් නෙමෙයි. හැබැයි එතන පෝලිං ගහලා ඉන්නකොට එහෙන් අපිට විවේචන එනවා සංචාර කර්මාන්තයේ අන්න පෝලිං ගහලා යන්න විදිහක් නැහැ කියලා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි ඒක හඳුනාගෙන තියෙනවා. ඒ නිසාම අපි යෝජනා කරන්නේ මේ සියලු ආයතන සංචාරක පොලිසිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ඒ වගේම අදාළ පළාත්වල ඒ පළාත් පාලන ආයතන, ඒ වගේම විවිධ ඒ සංවිධාන අමාත්‍යංශ 18ක් විතර අපි මූලික වශයෙන් හඳුනගෙන තියෙනවා. ඒ 18 ඒකාබද්ධ කරපු ජාතික සංචාරක කොමිසම පිහිටවමු. ජාතික සංචාරක කොමිසම පිහිටවලා ඒ සංචාර කලාප ප්‍රදේශ ඉලක්ක කරලා ප්‍රාදේශීය සංචාරක සංවර්ධන කමිටු පිහිටවන්න. එතකොට ඒ සංචාර කමිටුව මගින් ඒ කලාපය තුළ ඇතිවෙන ප්‍රශ්න විසඳන්නත් සංවර්ධන කටයුතු වලට බැඳියත් වෙන්නත් පුළුවන්. ඒට දැනට නීතියෙන් බලයක් නැහැ. දැනට තියෙන්නේ 2005 සම්මත වෙච්ච සංචාරක පනත. අපි ඒක සංශෝධනය කරලා මේ කියන අලුත් නීතිමේ තත්ත්වෙ ගේන්න දැනටමත් කැබිනට් මණ්ඩලයට අපි යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒ සඳහා කමිටුවක් පත් කරලා ඒ අදාළ පනත අලුතෙන් සම්මත කරගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා මේ සංචාර කර්මාන්තයට මේ සියලුම අමාත්‍යංශ ඒකාබද්ධ කරගත්ත වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඒ ඉලක්කය හරහා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ රටම සංචාරක කලාපයක් බවට පරිවර්තනය කරන්න. ඉතින් මම වැඩි කාලේ වෙලාව ගන්නේ නැහැ. මතුවෙච්ච කරුණු කීපයට පිළිතුරු ලබා දුන්නේ. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි, අද විදේශ අමාත්‍යංශයේ විදිහට මේ විවාදයට සම්බන්ධ වෙච්ච ආණ්ඩු පක්ෂයේ විරුද්ධ පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම තනියෙන් මේ සියල්ල සිදු කරනවා නෙමෙයි, මගේ නියෝජ්‍ය අමාත්‍යවරු දෙන්න, ඒ වගේම අපේ ආණ්ඩුව, ඒ වගේම අපේ අමාත්‍යංශයේ ලේකම්තුමිය, ඒ අමාත්‍යංශයේ සියලුම නිලධාරී මහත්වරු මහත්මීන්, ඒ සියලු දෙනාගේ අපවීම කැපවීම ඒ මැදිහත් වීම තුලින් තමයි මේ සාර්ථකත්වයට යන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපි පටන් ගත්ත මේ ආරම්භය, මේ යොදපු පදනම ඉතා ශක්තිමත් පදනමක්. ඒ පදනම අපි නිවැරදිව දැන් යොදලා තියෙනවා. ඒ මත, ඒ ෆවුන්ඩේෂන් එක මත බිත්ති ටික හරියට හදලා ඒ මත හරියට වහල ගැහුවම වහල ගහනකොට මුළු පරස් ඇති වෙන්නේ නැහැ. ඒතර වහල ඇද වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ විශ්වාසය තියෙනවා. ඒ නිසා අපි ජාත්‍යන්තර වශයෙන්ුත් ජාතික වශයෙන්ුත් අපේ අමාත්‍යංශය රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ මහත් මුළු රටේම මුළු මහත් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න අපි උපරිමයෙන් කැප වෙනවා, සහතික වෙනවායි කියමින් මේ සදා සහභාගී වන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Ministry of Foreign Affairs, Foreign Employment and Tourism, Head 112, Committee of Greece. Honorable Minister.
Hi.
Parliament would resume now. I wish to inform this House that Head 112 has been passed without amendments in the Committee of the Whole Parliament. Item number 2 of today's order paper to be moved by the Honorable Minister.
Garu Sisa Anka 112 Sansodhan Rahitava Karya Sabhavedi Sammatu Bava Me Sabhavata Dannunu Kemathimi.
Item number 3.
Sorry. Right. Sorry. Annual report of the Sri Lankan Institute of Tourism and Hotel Management 2021.
House agrees.
Hi.
Item number 3 of today's order paper to be moved by the Honorable Minister.
Annual report of the Sri Lanka Tourism Development Authority 2021. Hi.
House agrees. Item number 4 of today's order paper, Honorable Minister, to be moved by the Honorable Minister.
Annual report of the Sri Lankan Tourism Development Fund 2021.
House agrees.
Hi.
Item number 5 of today's order paper to be moved by the Honorable Minister.
Annual report of the Sri Lanka Tourism Promotion Bureau 2021.
Item number 6 of today's.
Hi.
House agrees.
Hi.
Item number 6 of today's order paper to be moved by the Honorable Minister.
Annual report of the Sri Lanka Tourism Promotion Bureau 2022.
House agrees.
Hi.
Adjournment of the House, Honorable Leader of the House.
Garu Kathanayaka
Honorable Tumani. Minister.
Yeah. Garu Kathanayaka Tumani Parliamentuwa 2025 Martu 17 Samda Purvabhaga 9:30 dakwa kal thibithway mama yojana karamu.
Accordingly, the Parliament is adjourned until 9:30 a.m. on Monday, the 17th of March 2025.